හරි ධර්මයට අදාළ තමන්ගේ මාර්ගයට අදාළ ඒවයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ ප්‍රශ්න අපි.
සෝනවට
කාලයක් තියෙන දේවල් වෙයි යෝ ගැන අපි බය වෙලා හරියන්නේ. දැන් මොනවා හරි මොනවද ගැටලු තියෙන්නේ? ඔව්. එතනයි හඳුරන්නේ මං හිතන්නේ අන්තිමට බෞද්ධයෙක්ගේ කිය බණ වෙන්නේ නැති නේද? දැන් අලුතෙනුත් බණ වගේක් තියෙනවා. ඒකෙදි සතිපට්ඨාන ගැන දේශනා වගේක් තියෙනවා. ඒකෙදි ආනාපාන සතිය ගැන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එතන මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් ඔකේ ගැඹුරින් කතා කරන එකකුයි සාමාන්‍ය මට්ටමට කතා කරන එකකුයි දෙකක් තියෙනවා. අපි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නේ ලෝකෙට අයිති දැක්මකින්. ධර්ම මාර්ගයේ පටන් ගන්නේ ලෝකෙට අයිති මට්ටමේ ඉඳන්නේ. ලෝකෝත්තර මට්ටමේ ඉඳන් නෙමෙයිනේ අපි මේවා කතා කරන්නේ.
ලෞකික පැත්තෙන්.
ලෞකික පැත්තෙන් ඉඳන්. එතකොට එන්න හදන්නේ ලෝකෝත්තර දැක්මට. ඒතර ලෝකෝත්තර දැක්ම තව කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඉස්සලත් ඒක තමන්ම උපදවා ගන්න ඕන දෙයක් මේ ලෝකෝත්තර මාර්ගයේ කියන එක. වෙන කෙනෙකුට දෙන්න බෑ. ඈ? මාර්ගයයි ඒකේන ඵලයි කාටවත් දෙන්න බෑ. පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ ඔක කරනවනේ නේද? ඒකට ඒක උපද්දවා ගන්න විදිය කියා දෙන්න විතරයි පුළුවන්. උපද්දවා ගැනීම තම තමන්ට අයිති දෙයක්. එතකොට මේ දැන් ලෝකෝත්තර දැක්ම ගැන අපි කතා කරනකොට ඇත්තටම දැන් රූපය කියන එක යෙදෙන්නේ නැහැ ලෝකෝත්තර මට්ටම. ලෝකයට අයිති මට්ටමේදී තමයි ලෝකයට අයිති රූප තියෙන්නේ. බාහිර රූප වෙන්න පුළුවන්, අභ්‍යන්තර රූප වෙන්න පුළුවන්. ඒක ඔය මට්ටමට එන්න රූපය පිරිසිඳ දකින්න අවශ්‍ය දේවල් ටික කරන්න ඕන. විශේෂයෙන් කායනුපස්සනාව හොඳට වැඩෙන්න ඕන. සතර සතිපට්ඨානේ කායනුපස්සනා කියලා තියෙන. තොටි කායනුපස්සනාවේ තියෙනවා ලෝකෙට අයිති මට්ටමේ ඉඳන් ලෝකෝත්තර දැක්ම උපද්දවන්න මූලික ප්‍රතිපදාව. ලෝකෙට අයිති දැක්මේ ඉන්න කෙනෙකුට ලෝකෝත්තර මාර්ගයේ උපද්දවන්න තියෙන මූලික ප්‍රතිපදාව තියෙනවා ඒ සතර සතිපට්ඨාන. ඒක විශේෂයෙන් කායනුපස්සනාව කය ගැනමයි ගොඩාක් මෙනෙහි කරන්නේ නේද? කය කියන රූපය ගැන ශරීරය නැත්තම් ඒව අභ්‍යන්තර රූප වෙන්න පුළුවන් බාහිර රූප වෙන්න පුළුවන් නේද? ඒ අජ්ජත්තං වා බහිද්ධාව නේද? ඊළඟට අජ්ජත්ත බහිද්ධාව ඔව් 14 විදියක් නේද? ප්‍රධාන ක්‍රම ආනාපාන සතියත් ඒකේ එකක්. දෙතිස් කුණුපයත් ඒකේ එකක්. තර අසුභය මේ මරණය අර නවසීවතිකය කියලා ඉන්නේ. මරණයේ එක එක අවස්ථා, ශරීරේ පත් වෙන අවස්ථා, මරුණට පස්සේ කුම් වෙලා යන හැටි එක එක අවස්ථා නවයකට බලන්න තියෙනවා. දැන් ඒවයිදී බලන්න මේ එතන පෙන්නන්නේ ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෞකිකව මේ රූපෙට වෙන දේවල් නේද? එහෙ නැත්තම් මේක මේ දෙතිස් කුණුපෙන් හැදිලා තියෙන හැටි මෙච්චර පිළිකුල් දේවල් ගොඩක් අසුබය දකින්න පුරුදු කරන්න විශේෂයෙන්. අපි ආසා කරන දේ ඇත්ත තත්ත්වේ මේවා අසුබයි කියලා පෙන්වන එක. ඒ එතන ඒවා ටිකෙන් මේ විදිහට තියෙනවා. ඊළඟට දැන් මේ මේවට හැකියාව තියෙනවා. දැන් ලෞකිකව කළාට ලෝකෝත්තර මාර්ගයේ උපදින්න හිත සකස් කරන්න. එතකොට දැන් ආනාපාන සතියේදී හුස්ම කියන්නේ කයක්. හුස්ම කියන්නේ කයක්. කාය සංකාර කියන්නේ ආනාපානය කියලා. නේද? තත් කයක් කියන්නේ ආයි රූපයක් කියන අදහස තියෙනවා. එතකොට අපි මේ හුස්මට සිහිය පිහිටුවාගෙන ඉන්නකොට අපේ තියෙන අනිත් රූපකය අයින් වෙලා හුස්මකය විතරක් පේන්න ගන්නවා. ඒ කියන්නේ හොඳට හුස්මට සිහිය පිහිටනකොට වෙන්නේ දැන් පටන් ගන්නකොට තියෙන අපිට ඔන්න අහන්නේ නේද නාසයේ කෙලවරද කොහෙද නැත්නම් මේ තොල් හරියද උඩු තොලද කොහෙද කියලා අහනවනේ. කොතෙන්ටද සිහිය පිහිටන්න ඕන? ඉතින් පටන් ගන්නකොට කොහෙන් හරි පටන් ගන්න කියලා තමයි මම කියන්නේ නේද? ඒක බලාගෙන ඉන්න. ඉතින් ටිකක් වෙලා යනකොට වෙන්නේ අපි අර පටන් ගත්තු රූපේ නාසය කෙලවර හරි උඩු තොල හරි කියන එක ශරීරයට අයිති දෙයක් නේද? දැන් මේ හුස්ම වදින්නේ නාසයේ කෙළවර කියලා කියන්නේ ලෝකෝත්තර දැක්ම තියෙන කෙනාද සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනාද? සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනා. එයා පටන් ගන්න එතන. හැබැයි ඔතන සිහිය පිහිටගෙන දිනු වෙනකොට දැන් ඊළඟට නාසයක් ගැන අදහසක් නෙමෙයි. හුස්ම. හෙල්. පරණ පුරුද්දට තමයි ආමේ නාසය කෙලවර හැපෙනවා කියලා දාන්නේ. නාසය තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ හුලම් පාර වදින දැනීම. ඒ කියන්නේ මොකද්ද දැනීමක් නෙදිනේ. නේද? දැනීම කියන්නේ මොකද්ද? කාය ආයතනය වැඩ කරනවා. කාය ආයතනෙට පොට්ටබ්බ සංඥාවක් ඇවිල්ලා කාය විඥානය ඇවිල්ලා නේද? කාය පොට්ටබ්බ විඥාන. පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ වෙනවා. දැන් ඇහැයි රූපයි චක්කු විඥානයයි වගේ මෙතන පහළ වෙන්නේ මොකද්ද? කයයි පොට්ටබ්බයයි කාය විඥානයයි. විඥානෙට පුළුවන් මොකද්ද? මෙන්න මෙහිම දැනීමක් තියෙනවා කියන ස්වභාවයක්. ඒ කියන්නේ එතන ඇති වෙන ප්‍රසාද රූපය දකින්න එක විතරනේ විඥාණයට පුළුවන්. දැන් ඇහෙන් මොකක් හරි දකිනකොට චක්කු විඥාණයට පුළුවන් මොකද්ද? එළියේ තියෙන රූපේ දකින්න පුළුවන්ද චක්කු විඥාණයට? ඇහැ දකින්න පුළුවන්ද චක්කු විඥාණයට? පේනවද? චක්කු විඥාණයට ඇහක් පේනවද? මොනවද? දැකීම කියන්නේ අර ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපය දැන ගැනීම විතරයි නේද චක්කු විඥාණයට පුළුවන්? ඊට අමතරව කිසිම දෙයක් කියන්න හැකියාවක් නැහැ චක්කු විඥාණයේ. ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපය. දැන් ඔහොම කියනකොට මතක් වෙනවද ඇහැ සකස් කරලා දීපු ප්‍රසාද රූපයේ තත්වයේ මොකක් කියලා මතක් වෙනවද? මේ එළියේ තියෙන රූපයක් වගේ අල්ලලා බලන්න පුළුවන් රූපයක්ද? බෑ. ඒක නිකන් අර ඡායාව ප්‍රතිබිම්බ මට්ටම. නේද? දැන් කණ්ණාඩියේ ඇති වෙන ප්‍රතිබිම්බේ වගේ නේද ওই ප්‍රසාද රූපේ? ඒක අල්ලලා බලන්න පුළුවන්ද? ගඳ සුවඳක් බලන්න පුළුවන්ද? රසක් බලන්න පුළුවන්ද? බෑ නේද? ඒකේ සද්දයක් අහන්න පුළුවන්ද?
බෑ.
ඡාය මාත්‍රයක් විතරයි නේද? දැනෙන්නේ නැහැ. අල්ලලා බලන්නත් බැහැ. ඒක නිකන් පෙනීම මාත්‍රයක් විතරයි. අර වතුරේ ඇති වුණ ඡායාව වගේ. දැන් වතුරේ ගහක ඡායාව වැටිලා තියෙනවා. දැන් ওই ඡායාව අල්ලන්න පුළුවන්ද? බැහැ. අපිට වතුර අහු වෙනවා මිසක් ගහක් අහු වෙන්නේ නැහැ. නේද? ඒකේ ගඳස් සුවඳක් තියනවද ඡායාව? නෑ. අපි හිතමු ලස්සන හොඳ සුගඳ ගහන මොන සමන් පිච්ච මලක ඡායාව වැටිලා තියෙනවා. දැන් ওই ඡායාවේ තියනවද පිච්ච සුවඳ? නෑ.
නෑ? ඒකේ නෑ.
ආ. ඒකට දැන් ඡායා මාත්‍රේ තමයි ඇහැට පෙන්වන්න පුළුවන්. ප්‍රසාද. නේද? නැත්තම් හොඳ රස මොනවයි හරි පළතුරක හරි මොනවයි හරි ඡායාවක් වතුරේ වැටිලා තියෙනවා. දැන් මේ ඡායාවේ තියෙනවද අර රස? නැහැ. හොඳට කටට කෙල වුණන මොනවා හරි ආසහිතන දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ඡායාවේ තියෙනවද එහෙම රසක් බලන්න පුළුවන් කමක්? නැහැ. ඒ තේරෙනවද ප්‍රසාද රූපේ ඔන්න ඔය වගේ දෙයක් කියන එක? එතකොට විඤ්ඤාණයට අරමුණු වෙන්නේ අන්න ඒ වගේ මට්ටමක් නේද? මොන ආයතනෙන් හදලා දුන්නත් ඇහෙන් වෙන්න පුළුවන්, කණෙන් වෙන්න පුළුවන්, නාසයෙන් වෙන්න පුළුවන්. ඔය ඕන ප්‍රසාද රූපයක තියෙන්නේ ඒ නිකන් ඡායා මාත්‍රයක් විතරයි. එතකොට ඒ විඤ්ඤාණයට දැනගන්න පුළුවන් ඒ ඡායා මාත්‍රය විතරයි නේද?
අභ්‍යන්තරයෙන් ක්‍රියාවලිය කියාර පාලයක් විතරයි පේන්නේ. නමුත් අපි දැන් නොදන්න කමර මනෝ විඤ්ඤාණය බාහිරට පනවන්න නේද?
පෙනීම් මාත්‍රයක් විතරයි. දැකීම් මාත්‍රයක් විතරමයි. එතනින් එහාට ඒ මොකද්ද කියන කතාවක් ඒ චක්කු විඤ්ඤාණයට හරි සෝත විඤ්ඤාණයට හරි ඒ ආයතන විඤ්ඤාණයට දැනගන්න බෑ. ඒ පැහැදිලිය ති නේද ඔය ටික? මොකද ඔය ටික දන්න කෙනාටයි ඉතුරු ටිකට යන්න පුළුවන්. ඔතන මුලා වුණා. එතනින් එහාට කතා කරද්දී ටික තේරෙන්නේ. ඒ චක්කු විඤ්ඤාණය දන්නවද ඇහක් තියෙනවා කියලා? දන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය දන්නවද එළියේ රූපයක් තියෙනවා කියලා? දන්නේ නැහැ. නේද? ඇහැ සකස් කරලා දීපු මේ සතහන් මාත්‍රයක් දකින්න විතරයි චක්කු විඤ්ඤාණයට පුළුවන්. නේද? එහෙනම් එහෙන් මොනවද දෙයක් දැක්ක කියලා දැනගන්නේ කවුද? මනෝ විඤ්ඤාණය. එහෙනම් ඔක තේරුම් ගන්න. චක්කු විඤ්ඤාණය කියන එක විපාක මට්ටමක් විතරයි. විපාක මට්ටම. අලුත් කර්මයක් නෙමෙයි චක්කු විඤ්ඤාණය.
කෙලස් මට්ටමක් නෑ නේද?
කෙලස් නෑ. කෙලස් නෑ, කර්ම නෑ. දැන් කර්මයක් කළොත් විපාක දෙනවා. එතකොට මේ පෙනීම මාත්‍රේ කර්මයක් නෑ. කෙලෙසුත් නෑ. ඒ විපාකයක් විතරයි. විපාකේ කියන එක තේරෙනව නේද? ඒ පරණ එකක විපාකයක්. ඔව්. එතකොට ඒක අපිට වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒ අතීත කර්මයක විපාකය. ඇස ලැබීම කියන එක විපාකයක්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා චක්කුම් වික්කවේ පුරාණ කම්ම. පරණ කර්මයක් මේ ඇහැ. ඇහැ කියනකොට තේරුම් ගන්න ඇහැට ප්‍රසාද රූපයක් පේන මට්ටම.
ඒක රහතන් වහන්සේටත් එහෙමයි නේද සර්?
කාටවත් එහෙමයි. පෙනීම මාත්‍රය කියන විපාකය. මොකද අපි හිතනවා පේන්නේ එළියේ දෙයක් තියෙන හින්දා කියලා. නේද?
අවිද්‍යාව මුලාව.
නෑ, එළියේ දෙයක් තිබුණාට මේ ඇහැ නොතිබුණා නම් පේයිද?
නෑ.
එතකොට එළියේ දෙයක් තියෙන හින්දා නෙමෙයි පේන්නේ. ඇහැ. මේ ඇහැ තමයි මූලික. මේ මට්ටමේ ඇහැකින් තමයි අර වගේ ප්‍රසාද රූපයක් හදලා විඥානය පහළ කරන්න පුළුවන්. නේද? එතකොට ඇහෙන් සකස් කරලා දෙන රූපෙමයි විඥානය දකින. රූපේ කියනකොට අදහස් කරන්නේ අර ඡායාව. එළියේ තියෙන රූපේ නෙමෙයි. දැන් අපි කණ්ණාඩියක් තිබ්බොත් එහෙම කණ්ණාඩියෙන් අපිට දකින්න පුළුවන් කණ්ණාඩිය සකස් කරලා දෙන ප්‍රතිබිම්බය. නැතුව එළියේ තියෙන එක දකින්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න, ඒක පැහැදිලි නැත්නම් ඔක ආයෙ ආයෙ අහන්න. ඕක පැහැදිලි නැත්තම් මෙහෙම හිතන්න. දැන් ඇහැට අපි රතු පාට කණ්ණාඩියක් දාලා තිබුණා. ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ මොන පාටද? රතු පාට.
මෙහෙම කරන්න පුළුවන්
නේද? දැන් එතකොට දකින්නේ එළියේ තියෙන රූපෙද ඇහැ සකස් කරලා දෙන රූපෙද? ඇහැ සකස් කරලා. දැන් පේනව නේද? ඇහි හැකියාව මත සකස් වෙන ඡායා මාත්‍රය තමයි ඇහැ නිසා දැනගන්නේ. දකින්න. දැකීම කියනකොට ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ රතු පාට කණ්ණාඩියක් දැම්ම නම් රතු පාට ප්‍රතිබිම්බය. නිල් පාට කණ්ණාඩියක් දැම්ම නම් නිල් පාට ප්‍රතිබිම්බය. එතකොට එළියේ තියෙන එකද මේ හැදිලා තියෙන්නේ?
නෑ.
නෑ. පැහැදිලි නේද? එළියේ තියෙන එක නෙවෙයි ඇහැ නිසා දකින්නේ කියන එක.
ඇහිලා ආව දෙන කණ්ණාඩිය
නිසා. හරි. ඔව් මොනවා හරි හේතු වෙලා ඇහි හැකියාව මත සකස් කරපු රූපය කිව්වට මතක තියාගන්න එළියේ තියෙන රූප ස්වභාවය නෙමෙයි ඡායාව. රූප සංඥාවක් විතරයි. මෙහා කිව්වහන් වැටෙනවා නේද? රූපය නෙමෙයි රූප සංඥාව. මේ ඇහැ හදලා දීපු සංඥා මාත්‍රය. නේද? රූපයක් කියලා හිතා ගන්න පුළුවන් නිකන් සංඥාවක්. නේද?
හැඩතලයක්, වර්ණ හැඩතලයක්.
ඔව්. වර්ණ කෙවුවත් ඉතින් අපි එළියේ තියෙන එකකට දාන්න හදන ඒක මතක තියාගන්න මේ සතහන් මාත්‍රයක් විතර
සංඥා මාත්‍රය
ඒක එළියේ තියෙන කිසිම දෙයකට සම්බන්ධ කරන්න බෑ තව විදියට මේක මේ දකින්නවා ඇරෙන්න වෙන කිසිම ආයතනකින් අත් දකින්න බෑ ගන්ධක් සුගන්ධක් නැහැ රසක් නැහැ අල්ලලා බලන්න හැකියාවක් නැහැ ඒක පැහැදිලි නේද?
පැහැදිලි.
ඔකන් දෙයට පැහැදිලි කරගන්න ඕනේ මොකද උතනමයි අපි මුලා වෙන්නේ.
එළියට පැනලා
තව ටිකක් වෙලා ගියහම ආයෙ අහනවා එතකොට එළිය දෙයක් නැතුවද ඌ පැහැදෙන්නේ. ආයෙ පරණ දැක්මට යනවා.
ඔව් අපි එළිය දෙයක් පැනවොත්ස සම්මාදිතිය නැතිව අනේ සර.
දැන් එළිය දෙයක් තියෙනවා කියලා දැනගන්නෙත් හිතකින්ම කියන එක තේරුම් ගන්න. එතකොට මේ දැකීම මාත්‍රයේද විපාක විඥාන මට්ටම විතරයි. ඒ ගැන දැනගන්නේ මනෝවිඥාණයෙන් තමයි ඔන්න ඇහැක් තියෙනවා, අරහි රූපයක් තියෙනවා, විඥානයක්, චක්කු විඥානයක් පහළ වුණා කියලා දැනගෙන තියෙන්නේ
මනෝවිඥාණය.
දැන් ඒක හිතනවා කියන්නේ දැන් ඒ මනෝවිඥාණයෙන් හිතන මට්ටම එනකොට චක්කු විඥානේ තියෙනවද?
නැහැ.
එයා නිරුද්ධ වෙලා ඉවරයි. චක්කු විඥානේ නිරුද්ධ වුණා කියන්නේ ප්‍රසාද රූපේ තියෙනවද?
නැහැ.
එයත් නිරුද්ධයි.
ඇහත් නිරුද්ධයි.
ඒක හදලා දීපු ඇහැ තියෙනවද?
ඇහත්
නිරුද්ධයි. අර චක්කු විඥාණයෙන් අපි මනෝවිඥානේ හදන්න ඉතුරු කරගත්තු ටික අරගෙන තමයි දැන් මනස හිතන්නේ. නේද? මනසට ගන්නේ ධම්ම. ධම්ම කියන්නේ
හිතේ හදාගත්තු.
හිතේ හදාගත්තු. අන්න ඔක තේරුම් ගන්න. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝමය. මනෝමය කියන්නේ මොකද්ද? මනසින්ම හැදුන. ලෝහමය කියන්නේ ලෝහයෙන් හැදුවනේ. මනෝමය කියන්නේ මනසෙන්. මනසෙන්ම හදපු දෙයක් තමයි දැන් මනසට ධම්ම විදිහට අරමුණු වෙන්නේ. එතකොට එළියේ තියෙන දෙයක්ද? අභ්‍යන්තර දෙයක්ද? මොකුත් නෙමෙයි. මනස හිතෙන්ම හදපු දෙයක් හිතට අරමුණු වෙනවා. මන ධම්ම කියනකොට ධම්ම කියන එක තේරුම් ගන්න මනසෙන්ම සකස් කරපු දෙයක්. චක්කු විඥානේ. චක්කු විඥානයක් තිබුණා කියලා කියන්නේ මනසෙන්. ඒකත් දැනගන්න. චක්කු විඤ්ඤාණයට බෑ මම චක්කු විඤ්ඤාණි කියලා කියන්නේ. එයාට කෘත්‍යයක් තියෙන අර පෙනීම මාත්‍රේ අරන්
දෙන්නේ.
අර සංඥා මාත්‍රේ රූප සංඥාව දකින්න. එච්චරයි. චක්කු විඤ්ඤාණේ එයා ඒකයි එයාට විපාක විඤ්ඤාණයක් කිව්වේ. ඒ විපාකේ දෙනවට වඩා කිසිම දෙයක් එයාට කරන්න බෑ. එයා හරි අහිංසකයි. අර ආයේ විපාකයක් දෙන්න ශක්තියවත් එයාට නෑ.
ඒ
පරණ කර්මයක විපාකයක් විතරමයි. හරි? ඒක එතනින් ඉවරයි.
එයා නෙගටිව් එකක් අරන් දෙනවා මනෝවිඤ්ඤාණය ප්‍රොසස් කරනවා.
ඔව්. එයා එයා නෙගටිව්ස් නැහැ, පොසිටිව්ස් නැහැ, මොකුත් නැහැ. එයා විපාකයක් විතරයි. එයාට පෙන්නන පෙනීම් මාත්‍රය ඇරෙන්න කිසිම දෙයක් නැහැ. සංඥා මාත්‍රය විතරයි. එතකොට මේ සංඥාව වැරදි විදිහට ඒක ඇත්ත ඇතිහැටි නොදන්න කමින් තමයි මනස ඊළඟට වැඩ කරන්නේ. මනසෙන් තමයි කියන්නේ ඔන්න ඇහක් තිබුණා, ඔන්න එළියේ රූපයක් තිබුණා, ඕක චක්කු විඥානෙකින් පෙන්නුවා. නේද? ඔක්කොම දැනගෙන තියෙන්නේ මනස. නේද? ඒකත් නිරුද්ධ වෙනවා. අපි දන්නේ නැහැ මෙහෙම හටගෙන නිරුද්ධ වෙනවා කියලා. දැන් අතතත් ඒකත් හිතක්. මන ධම්ම මනෝ විඤ්ඤාණ. නේද? ඒක අපි බැලුවත් නැතත් නිරුද්ධ වෙනවා. දැන් වැඩේ තියෙන්නේ ඒක නිරුද්ධ වුණාට අපිට ඇහැක් ඉතුරු කරනවා, එහෙන් දැකපු රූපෙ ඉතුරු කරනවා, ආ දැකපු මම ඉතුරු කරනවා. ඔන්නවා ටික ඉතුරු කරලා තියෙනවා. මම මොකද්ද දෙයක් දැක්කා කියන අදහසක් ඉතුරු කරනවා. ඔය ඉතුරු කරන්නේ අපේ තියෙන අවිද්‍යාවයි මුලාවයි. ඊළඟට තණ්හා කරනවා. ඒ දැකපු දෙයට තණ්හා කරනවා. ඉතින් තණ්හා කරනකොට ආයේ ආයතනයක් උපදදලා ඔක අත්දකින්න හිතෙනවා. එක්ක ආයසරයක් බලන්න හිතෙනවා, නැත්නම් ඒකේ රස බලන්න හිතෙනවා, අල්ලලා බලන්න හිතෙනවා. එම් පුළුවන් කියලා හිතෙනවා. ඒ පුළුවන් කියලා හිතන්නේ ඇයි? මේ ධම්ම කියන දේ දෙයක් බවට පත් කිරීම නිසා. ධම්ම කියන දේ බාහිරේ දෙයක් කියලා පත් කිරීම නිසා. මේ තව ගැඹුරින් බලනකොට මේ අභ්‍යන්තර දෙයක් කළත් ඒකමයි. දෙයක් කළා. දෙයක් කියනකොට දැන් ඇහෙන් විතරක් අත්දකින්න පුළුවන් ස්වභාවය නෙවෙයි. ඡායා මාත්‍රය නෙවෙයි. ඒ නිසා තමයි අපිට හිතෙන්නේ දකින්න දේ අල්ලලා බලන්න පුළුවන් කියලා. දැන් එහෙමනේ හිතෙන්නේ නේද? පේන දේ අල්ලලත් බලන්න පුළුවන් කියලානේ. කාය විඥාණයනොත් අත්දකින්න පුළුවන් කියලා හිතෙන්නේ මේ චක්කු විඥාණයෙන් අත්දකින්න දේ. ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩක්ද? දැන් අපි චක්කු විඤ්ඤාණයෙන් අත්දකින දේ සෝත විඤ්ඤාණයෙන් අත්දකින්න පුළුවන්ද?
නෑ.
වර්ණ සංඥා මාත්‍රය කණින් පුළුවන් ද අත්දකින්?
නෑ.
ඒක සෝත විඤ්ඤාණයකින් පුළුවන් ද අත්දකින්? එහෙන් දකින්න.
නෑ.
ඒ විදිහටම තේරුම් ගන්න වෙන විඤ්ඤාණයකින් අත්දකින්නත් බෑ කියන්නේ. නේද?
එහි වර්ණ සටහන අල්ලන්න බෑ.
අන්න. ඇහේ වර්ණ සටහන අල්ලන්න බෑ. අර වතුරේ ඡායාව ඇල්ලුවොත් වතුර අහු වෙනවා මිසක් ඒ ඡායාවෙන් පෙන්නන දේ අහු වෙන්නේ නෑ.
අර බල්ලගේ ඇල්ල වගේ.
ඔව්. එතකොට අපේ අවිද්‍යාව නිසාමයි අපි ඔය පේන එක දෙයක් කරන්නේ. ඇහෙන් පෙන්නන ස්වභාවය එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. සංසාරයේ ඇවිල්ලා තියෙන්නේ ওই විදිහට ඇහැ පාවිච්චි කරලා. ඒකට ඇත්ත ඇති හැටි කියන්නේ යථාභූත ස්වභාවය කියන්නේ ඒක නෙමෙයි. ඒ යථාභූත ස්වභාවය තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. කොහොම හිතුණට ඇත්ත ඇති හැටි මෙන්න මේකයි. මේ ලෝකේ පවතින යථාර්ථය මෙන්න මේකයි. ඒක දන්නේ නැති හින්දා අපි ලෝකයක් මවලා හදලා ඒකට අහු වෙලා ඒ ලෝකයක් දකින්න තමයි අපිට ආයතන ආයය ඕන වෙන්නේ. අපි ඒවට තණ්හා කරන්නේ. හරි. නැත්නම් අර වතුරේ වැටෙන ඡායා දකින්න අපි ඒව නිසා සතුටු වෙන්න අපි අනිත් ආයතන ටික හදයිද? ඒ ඡායා මාත්‍රයක් විතරක්. දැන් වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි නේද? දැන් දකින්න දේ අපි විශ්වාස කරන්නේ නැහැ අනිත් ආයතන වලින් අත් දක්ින්න පුළුවන් නේද? එහෙම හිතන එකම තමයි මේ මුලාවට හේතු වෙලා තියෙන්නේ. දැන් අපි ඔක්කොක ඔක්ක හොඳට බැලුවොත් එයි මේ බාහිර තියෙන දේවල් කියන්නේ හිතෙන් හදාගත්තු සංඥා මාත්‍ර ගොඩක්. එතකොට මේ දැනීමක් ඇති වෙන්නේ, දැනීමට අපි කියනවා වේදනාවක් කියලා නේද? මේ වේදනාව ඇති වෙන්නේ ඔය ආයතනයක වෙන ස්පර්ශය නිසා. අස්සපච්චය වේදනා නේද? ඒක එතකොට ආයතන හයෙන්ම එන්න පුළුවන්. ඒ ආවට ඒ වේදනාව කොහටවත් අයිති කරන්න පුළුවන්ද? ඒක මේ මේ ක්‍රියාවක ඵලයක් විතරයි නේද? වේදනාව ඇති වෙන්න හේතුය දෙනවා. ඒ ස්පර්ශය නිසා වේදනාව.
ප්‍රතිසම්පන්න ක්‍රියාවලිය ඵලයක්.
අන්න. ඔව්. එතකොට ඔව් දැන් නාසයේ කෙලවර යම් කිසි වේදනාවක් දැනීමක් දැනුණා නම් ඒකත් පස්සපච්චය වේදනාවක්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වුණ හැඟීම. වේදනාව කියන්නේ මතක තියාගන්න චෛතසිකයක් විතරයි. හිතේ ඇති වෙන චෛතසිකය. සිතිවිලි මාත්‍රය. එතකොට ඒකයිතිද මේ රූපයකට? එහෙනම් ඒ කිව්වේ මේ නාසයේ කෙළවරටයි මේක දැනෙන්නේ. උඩු තුලේ කෙළවරටයි මේක දැනෙන්නේ. ලෝකෙට අහු වෙලා නේද, මුලා වෙලා නේද? මෙතන දැනීම මාත්‍රයක් නම් තිබුණා. දැනීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා, කාය සම්පස්සේ නිසා ඇති වෙන ප්‍රතිඵලය. සිතිවිලි මාත්‍රය. චෛතසිකයක් විතරයි. ඒක කොහාටවත් අයිති කරන එක
අපේ
මෝඩකමට කරන දෙයක්. නේද? මගේ නහයට අයිති කියලා දාන්නේ මගේ නුණත් කවන්නේ අර තියෙන නාසයට අයිති කියලා දානකොට අර මුලා වෙලා ඉවරයි.
නොදන්නා කමට කරන වැඩ.
හැබැයි මතක තියාගන්න අපිට පටන් ගන්න වෙන්නේ නාසයක් නැහැ කියලා නෙවෙයි. පටන් ගන්නකොට නාසය තියෙනවා, නාස කෙලවරට උන්න හිත යොමු කරගෙන ඉන්න. එහෙම ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ? නාසය නැති වෙලා යනවා. එතකොට දැනීම විතරයි වෙනදන තියෙන්නේ. ඊට පස්සේ අර ප්‍රශ්නේ එදෙන්නේ. ආ දැන් නාසයටද අවධානය තියන්න ඕන?
දැනීමට.
කොහාට? මේ දැනීමට සිහිය තියාගෙන ඉන්නේ. එතකොට අපිට කයක් නැවෙනවා. ඒක තමයි හුස්ම කය. ඒ හුස්ම කය දිහා බලා ඉන්නේ ඊළඟට. හුස්ම කය කියන එක මේ ශරීරයට අයිති නෑ. බලන්න ඔය හුස්මේ එක තැනක්වත් ශරීරයට අයිතිද කියලා. හුස්ම කියන්නේ දැන් අපි සාමාන්‍ය හිතාගෙන ඉන්නේ එළියේ ඉඳන් ඇතුළට එනවා කියලානේ නේද? ආ ඒ මට්ටමින් බලන්න ඒ කයේ කොතෙන්ටද අයිති කියලා. දැන් එළියේ තියෙනකොට කයට අයිතිද?
නෑ.
ටිකක් ළඟට ආවහන් කයට අයිති.
නෑ.
නාසය මැදදී කයට අයිතිද?
නෑ නෑ.
පපුවට ගියාම කයට අයිතිද? හුස්ම කියන්නේ
දැනීම මාත්‍ර පමණයි.
ඒ නිසා අර දැනීම් ගොඩක් නම් ඇති කරනවා නේ. ඕ දැනීම් වලට අපි කයක් හදලා අයිති කරනවා. ආ මේ මෙතන දැනීම, මේ මෙතන දැනීම. නේද? දැන් එතකොට හුස්ම දිහාද කය දිහාද බලන්නේ? කය දිහා. කියන්නේ නම් මම හුස්ම දිහා බලන් ඉන්නවා කියල. අර කයේ දැනෙන තැනක් තමයි දැන් බලා ඉන්නේ. ඒක හිතෙන් හදපු එකක් කියන එක අපි දන්නේ. ඇයි ඒක තියෙනවමයි කියලා නේද විශ්වාස කරන්නේ නේද? එතකොට ඒ තියෙනවා කියලා අපි හිතාගෙන දැඩිව හිතාගෙන ඉන්න එකට අයිති කරලා තමයි අපි කතා කරන්නේ. දැන් දැන් හුස්මටම සිහිය තියෙනකොට තියෙනකොට ඕකේ පේන්නේ මෙතන තියෙන දැනීම් අඩු වැඩි වෙනවා විතරයි. ඔකට අපි නම දෙනවා. හුස්ම හයියෙන් යනවා, හිමින් යනවා, දිගට යනවා, කොටට යනවා, අරව මේව නම් දානවා. හිතෙන් හදාගන්න කයට තමයි දැන් නම් දාන්නේ. අපිට හුස්ම කයත් බලනකොට හදලා තියෙන්නේ හිතමයි. නේද? ඕක හුස්ම කියලා අපි කොහෙන් හරි ඉගෙනගෙන තියෙන පොඩි කාරේ. ආ ඔය දැනෙන දෙයට කියන්නේ හුස්ම කියලා. ඔව්. දිග කොට කියලා වෙනම ඉගෙනගෙන තියෙනවා. ඉතින් අර බාහිරයට අයිති ලක්ෂණ ටික දෙනවා දැන් ලෝකෙට අයිති ලක්ෂණ ටික.
අර දැනීමටයි දෙන්නේ. හිතෙන් හදාගත්ත ටිකටයි දෙන්නේ. දිගයි කොටේ.
ඔව්. දැන් අපි දන්නේ මේ හිතෙන් හදන ටිකක් වයි අපි මේ හොඳට එළියේ තියනවා කියලා බලබලා ඉන්නේ. තෙම්ම දෙයක් හදාගෙන ඕකේ දිග කලලක් මනිනවා. දීගෙත් මනිනවා.
මොඩකමේ මහත්.
ඊළඟට කාලවලටත් දානවා. ඕක අතීතේ වර්තමානයේ අනාගතේ. දුර ළඟ රළු සිවු. නේද? ඈ ප්‍රණීත නැත්නම් අකමැති. මුලමෙදාග කියලා බලන්න. ඉතින් වැඩේ තියෙන්නේ එහෙම බලලා තමයි මේ දැක්මට එන්න තියෙන්නේ. දැන් නිකාම එකපාරට මේ කියන දේ තේරෙන්නේ.
පූර්ව භාග
ප්‍රතිපදාව. දැන් ලෞකික පැත්තේ ඉඳලා තමයි ලෝකෝත්තර දැක්ම උපදවා ගන්න. උපදවා ගන්න උදව් වෙන්න තමයි මේ සතර සතිපට්ඨානයක් එහෙම දීලා තියෙන්නේ. නැතුව ආමං හුස්ම දිහා බලන් ඉන්නවා ඒ හින්දා ලෝකෝත්තරයි කියලා කියන්න නෙමෙයි. ලෝකේ ඉක්මවා ගිය දවසට තමයි ලෝකෝත්තර වෙන්නේ. ලෝකේ ඉඳගෙන මං ලෝකෝත්තරයි කිව්වට හරියන්නේ නැහැ. ලෝකෝත්තරකමට තමයි එහෙම කියන්නේ නේ.
එතකොට අද දැනීම කියන තැනට ආපු.
කියන දේ නැහැ කියලා ගන්න එක තමයි
ලෝකෝත්තර. හැබැයි ඒ ලෝකෝත්තර දැක්ව නැතුව එහෙම එහෙමයි. ඈ හොඳයි. එහෙමයි ඉතින් පෙනීම මාත්‍රය නම් චක්කු විඤ්ඤාණය දැනීම මාත්‍රය නම් කාය විඤ්ඤාණය ඒක කාටවත් අයිති කරන්නේ නාසයට අයිති කරන්නේ මනෝ විඤ්ඤාණය කාය විඤ්ඤාණයට පුළුවන් දැනීමක් තියනවා කියලා කියන්නේ විතරයි ඒක කොහෙද කාටද අයිති මොන වගේද අරව මේව විස්තර මුකුත් එයා දන්නේ නැහැ එයා විපාක මට්ටමයි කරන්නේ කර්ම තමයි ඔය අයිති කරන්නේ කියන්නේ විපාකයක් තියෙනවා අයිති කළාට පස්සේ. දැනකට අයිති කළත් විපාකයක්.
දැන් සර් මෙතන වෙන්නේ මෙහෙමයි නේද සර්. මනෝමය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ මනෝමය ක්‍රියාවලිය මොන ආයතෙන් සිද්ධ වෙනවා මනෝමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් මේක අපි බාහිරයට පනවන මොඩකම තමයි
තියෙන්නේ. ඉතින් මනෝමය ක්‍රියාවක් කියලා දන්නේ නැති එකක්. ඒක බාහිරේ තියෙනවා කියලා හිතන එක ඒ මුලාවෙන් ලෝකයක්
හදන්න.
ඒ හදපු ලෝකෙට අයිති වෙන එක තමයි මමයි ලෝකෙයි හදාගෙන ඉතින් ওই ලෝකෙ යන අය අපි ඉපදින
හැම දෙයක් නෑ.
ඒක සම්පූර්ණ මනෝමෝලික ක්‍රියාවලියක් කියලා අපි තේරුම් ගත්තා නම් හරි.
යන වෙලාවල් කියන්නේ විපස්සනා. ඔය ආයතනේ ගත්තා. දැන් මේ යෑම උදව් කරගන්න ඕන ඔන්න ඔය විපස්සනාවට එන්න. නොදැනී යෑම සාමාන්‍ය හිත පෙන්නනවා මේ මේක දකින්න උදව් කරන්න. එතකොට ඒකෙන් උදව් කරගෙන මේ දැක්මට එන්න ඕන. හොඳයි. ඔය ටික හොඳට මෙනෙහි කරලා බලන්න. එතකොට තව අවබෝධයක් එයි. ඈ? ඉතින් මේ කාලය තුල අපි හිතන අපිට සතුටු වෙන්න පුළුවන් නේද? යම් කිසි ධර්ම දේශනාත් අහලා භාවනාත් කරලා ඒ සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ කුසල් සම්භාරයක් රැස් කරගත්ත ලෝකෝත්තර කුසල් මාර්ගයේ වැඩෙන එකට උදව් වෙන කුසල් සම්භාරයක් රැස් කරගත්ත පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න මේ පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙත්තා දිවිසුදු වෙඩි දිනු කරගනිත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මං පරන්ති යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතියෝ ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතියෝ ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොතු ඥාතියෝ මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන එපා. ධර්ම මාර්ගයේ පෙන්වල දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති කියන එක දැන් තව පැහැදිලි වෙයි ඔක බලන්න. ධම්ම යම් එකේ ආත්ම ස්වභාවයක් නැති. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සබ්බ
අද දිනේදී අපි වාසනාවන්ත වුණා නැවතත් අපගේ ගුරු දේවයන් දැහැ දැකින්න. ඒ වගේම ගිය සතිය අපි